වාසනාවන්ත පින්වත්නි, මේ මොහොතේ අපි සොයා සපයා ගත්තා වූ අපේ පුද්ගලික ධනය වියපෑදම් කරලා මා සංඝරත්නය වෙනුවෙන් විශාල දානමය පුණ්‍යමය කුසල කර්මයක් ඉෂ්ට සිද්ධ කරලා නිමාව තෙච්ච මොහොත. මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ගහක් අරියට හිටවලා පල නෙලන්නේ කොහොමද කියන එක. මේ ගහ කියලා කිව්වේ කුසලයට. හිටවනවා කියලා කිව්වේ ඒ කුසලයේ නිවැරදිව සිදු කරන ක්‍රමයට. සංගේ දින්නම් නනස්සති කියලා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා. සංගයාට දෙන දේ කවදාවත් නැසෙන්නේ නැල්ලු. සංගයාට දීපු දේ කවදාකවත් ඉවර වෙන්නේ නැල්ලු. සංගයාට දීපු දේ ආනිසංස කොච්චරද කියලා කිසිම කෙනෙකුට කියන්නත් බැරිලු. නමුත් අපි අනන්ත අප්‍රමාණ සංගයාට පූජා කෙරුවත් එවැනි ප්‍රතිඵලයක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද භාග්‍යතුන් වහන්සේ මේ කියන සංගේ දින්නම් නනස්සති කියන ධර්මතාවය අපි දීපු සාංගික දහනයේ තියෙන අර්ථය කුමක්ද කියලා කල්පනා කරලා බලනකොට පින්වතුනි, මෙතන සංගේ කියලා කිව්වේ අට්ඨපුරුෂ පුද්ගලයා. සෝතාපන්න මාර්ගයේ ඉඳලා අරියත් ඵලයේ වෙනකම් මාර්ග හතරයි ඵල හතරයි කියලා ගත්තාම ශ්‍රාවක සංඝෝ කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ මේ අට්ඨපුරුෂ පුද්ගලයාට. එහෙනම් මේ පුද්ගලයෝ අට දෙනා නැති අවස්ථාවක අපි මොනතරම් සාදු කියලා බෙර ගහලා නැට්ටුව ගෙනල්ලා පෙරාරෙන් ඇවිල්ලා දානි පූජා කළත් ඒක සාමාන්‍ය භික්ෂා දානයක් වෙනවා මිසක් සාංගික දානයක් බවට පත් වෙන්නේ නැහැ. මොකද්ද අර අට්ඨපුරුෂ පුද්ගලයා කියන පුද්ගලයෝ අට දෙනාගෙන් කවුරුත් එතන නැති නිසා. එහෙනම් ඒක කොහොමද අපි මේ ගහ සම්බන්ධයෙන් උපමාවට ගත්තේ කියලා බැලුවාම සමහර අය ඉන්නවලු කිසිම මේ පෝරගතියක් නැති සාරවත් නැති බොරළු පසකගින් පැලේ හිටවනවා. අර බොරළු ගතිය වැඩි නිසා කොම්පෝස්ට් ගතිය හඩු නිසා ඒ ගහ පුළුවන් තරම් පොර බදලා පැලවෙන්න බැරුව වේල්ලා මැරිලා යනවා. සමහර අය සමහර පැල හරගෙන ගිහිල්ලා වගුරු බිම් වල හිටවනවලු. මඩ ගතිය වැඩි නිසා තෙත් ගතිය වැඩි නිසා මුදුන් මුලට අධික වතුර ලැබීම නිසා ගා කුණු වෙලා යනවලු. සමහර අය සමහර ගස් වලට ඕනට වඩා සාත්තුකන අර සමහර ළමයිනුත් ඉන්නවනේ මෙට්ටවල තියලා හොතලා ජකට් දාලා කැප් දාලා මේස් දාලා ඒකල අර බොයිලර් කුකුල්ල වගේ ප්‍රතිශක්තිකරණ ගොඩාක් අඩුයි. පොඩි වැස්සකට තෙමෙන්න බෑ එම්බ්‍රිසා වැදෙනවා. ඒ වගේ ඕනෝට වඩා ගස් වලට සාහතු කෙරුවාමත් ඒ ගා මැරිලා යනවලු. එහෙනම් මොකද්ද මේ සාරවත් භූමිය කියලා කියන්නේ? අපි පංචශීලිය තුල පීඨවල අපේ සිත තිසරණය කෙරේ පාදවාගෙන සිල්වත් භික්ෂුන් වහන්සේලාට එහෙම නැත්නම් මාර්ගඵල අවබෝධ කරගත්ත ඒ ඥාණයෙන් යුක්ත විඥානීය දරණ ඒ සංගයාට දුන්නාම තමයිලු මේක නොනසෙන දානයක් බවට පත් වෙන්නේ. ඒ දානේ ආනිසංස මේ ලෝකේ කිසිම කෙනෙකුට නසන්න බැරිලු. ඒක කොහොමද කියලා කිව්වොත් අර කැලෑවල් වල ගස් හිටවුවා වාගේ. ඒක හිටවපු කෙනෙකුත් නැහැ. ඒක නඩත්තු කරන කෙනෙකුත් නැහැ. හැබැයි ගස් අපිට බදන්න බැරි තරම් ලොකු වෙලා. කවුද ඒකට වතුර දැම්මේ? කවුද ඒවා පරිපාලනය කළේ? කවුද ඒවා පෝෂණය කළේ? අන්න ඒ වගේලු ඒ ආර්යමා සංඝයාට දුන්නාම ඒගොල්ලෝ ඒ කුසලේ නඩත්තු කරන්න තෙරුවන් සරණයි කිව්ව ඒගොල්ලෝ ගියා. අනේ අපේ නංගම් කියලා විශාල මේ ආශිර්වාදාත්මක වචන කිව්වේ නෑ. පාරට්ටු කරන්න අපේ මුළු පරම්පරාවෙම ගුණකතන කළේ නෑ. පුදුම වැඩේ උන්වහන්සේලා ආව වැළඳුව පාඩුවේ ගියා. ඉතින් අපේ ගුණකතන කරන්නේ කවුද? එනං යම්කිසි අවස්ථාවක දානයක් දීලා ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙනවා නම් එයා දාහනේ දෙන්නේ ණයට. ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්නේ සමහර අය දාන දෙන්නේ ප්‍රසිද්ධියට. ඒකේ කොහොමද ආනිසංස දෙන්නේ? සමහර අය දානයක් දීලා අර මැරිච්ච කිරියම්මා එලව ගන්න අපට කරදරයි. අපේ කිරියත්ත ගෙදර ඉඳගෙන ඒ වළම්පිකම් පෙරලනවා. එයා මෙතනින් පන්න ගන්න ඕනේ. ඒ නිසා එයාගේ නමින් දානයක් දීලා පින් අනුමෝදන් කරලා එළවන්නයි මේ දානෙ දීලා තියෙන්නේ. එහෙනම් හාමුදුරුව දානෙට වැඩලා ඒ දානෙ වළඳලා හාමුදුරුව මෙතන කරලා තියෙන සම්පූර්ණ දේවාලයේ ගුරුකමං එහෙම නැත්නම් කට්ටඩි වැඩකයි හාමුදුරුව ඇවිල්ලා තියෙන ප්‍රේතය එළවන්න. අර දේවාලේ කපු මාත්‍යාට ගිහිල්ලා ඒකින පළතුරු වට්ටිය දෙන එකත් ඒ හාමුදුරන්ට ඒ දීපු දාන වට්ටිය දෙකම එකයි. බොහෝ දුරට අපේ ජීවිතවල අපි මේ දානය පිළිබඳව ගොඩක් දේවල් දන්නේ නැහැ. දානය ගැන කරුණු කතා කරන්නට අපි පටන් ගත්තත් අපේ ආයස ප්‍රමාණය මදි. අපි මොනවද දන්නේ මේ දානය ගැන? අපි පුතුජන කෙනෙකුට දානේ දුන්නාම එයා ඒක ආහාරයට අරගෙන යන එන මිනිස්සු දිහා රාගයෙන් බලනවා. යනේන මිනිස්සු දෙයක් ද්වේෂයෙන් බලනවා. එයාගේ තියෙන කෙලෙස් එක යා උදේ ඉඳලා රෑ වෙනකන් ගැටෙනවා. ඒකට ආයෝජනය කරන ශක්තිය අපි දීපු දාණය දැන් අපට අකුසල් සිද්ධ වෙනවා. අපට පව් සිද්ධ වෙනවා. එහෙනම් අට්ඨපුරුෂ පුද්ගලයන් ඒ ආර්ය මහා සංඝරත්නයට අපි දානයක් දුන්නාම ඒ ආර්යයන් වහන්සේලේ දානේ වළඳලා ඇයි දන්නේ නාම රූප නිසා මෙච්චර ප්‍රශ්න? ඇයි දන්නේ මේ වස්තුව නිසා මට දුක ඇති වුනේ? ඇයි දන්නේ මට මේ සංඝයාත් එක්ක බැඳීමක් ඇති වුනේ? මෙන්න මේ විදිහට හැලීමෙන් ගැටීමෙන් තොරව මේ නාම රූප ධර්මතාවයන් ගවේෂණය කරමින් විමර්ශනය කරමින් උන්වහන්සේලාගේ නිරෝධ සමාපත්තියට වැඩ කරනකොට අපි දීපු දහනේ ශක්තිය නිවනට ආයෝජනය වෙනවා. අන්න එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේක කවදාකවත් මේ ආනිසංසය නැසෙන්නේ නැහැ. අපි රාත් වෙලා පිරිනිවන් පානකම් අර සතා පිටිපස්සේ එන කරත්ත රෝදේ වාගේ පරත්තේ රෝගේ රෝදේ ඒ සතා යන වේගෙටම කැරකිනවා වාගේ තමන් පිටිපස්සෙම ජීවිත කාලෙම හඹාිනවා වාගේ අර කුසලෙ අපි පිටිපස්සෙන් අඹාගෙන එනවා. එහෙනම් අපි දානේ දෙනකොට පළවෙනි කාරණාව තමයි බලාපොරොත්තු රහිත වෙන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි අපි ගොඩාක් සිල්වත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දාන ලැබන කෙනා සිල්වත්ද කියලා හොයලා බලන්න ඕනේ. මෙන්න මේ කාරණාවට අනුව දානීය ආනිසංස අප්‍රමාණයි අනන්තයි. ඒ වගේම තමයි පිරියෙන්න පිරියෙන්න දානීය ආනිසංස අඩු වෙනවා. රාත් ඵලයේ ඉඳලා ප්‍රමාණිකුල සෝතාපන්න ඵලයේ සෝතාපන්න මාර්ගයේ පෘතුජ්ජනේ සිල්වත්ය දුස්සීලය අසත්පුරුසය ඕම පල්ලයට එන්න එන්න ඒ දානීය ප්‍රතිඵලය අඩු වෙලා අඩු වෙලා ඒක නිසා නිර්මාණය වෙන අකුසලයේ පවේ ප්‍රතිඵලය ප්‍රමාණිකුල වැඩි වෙන්නත් පුළුවන්. එහෙනම් දානයක් දෙනකොට අපි හැමෝම කරන්නේ හත්තරින් එක. අපි ලොකු පුණුවක් ලබනවා. මේ කෙසල් කරන මගේ මටයි ආයිත් මට ඕන එකක් කරන්න පුළුවන්. මට සැලට් හදන්න පුළුවන්, බීම හදන්න පුළුවන්. ඕනනම් එක සත්තුන්ට දෙන්න පුළුවන්, මටත් කන්න පුළුවන්. ඕන එකක් කරන්න පුළුවන්. හැබැයි කෙසල් ගෙඩිය ගෙඩිය කඩලා කඩලා පූජා කරනකොට ක්‍රමානුකූල තමන් සතුව තියෙන දේ තවත් කෙනෙකුට ඒක අයිති වෙනවා. පින්වත්නි මේ කෙසල් කන අපට උගන්වනවා මේ ලෝකයේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. බැංකුවක දොරකඩ ගිහිල්ලා පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. මිනිස්සු වෙනවා මිටි ගණන් ඇතුළට දානවා. තව මිනිස්සු වෙනවා මිටි ගණන් අරන් යනවා. අද අපේ නමින් තියෙන එක තව කෙනෙක්ගේ නමට යන්නේ නැද්ද? එයාගේ නමට තියෙනක තව කෙනෙක්ගේ නමට මාරු වෙන්නේ නැද්ද? මේව එකක්වත් ඒකාකාරී නෑ. හැබැයි බැංකුවේ විශ්‍රාම යනකම් මේ කළමනාකාරතුමාට මේක තේරෙන්නේ නෑ. තේරුණා නම් එයා ඒ රෝද පුටුවේ ඉඳලාම රාත් වෙනවා. අද මේ ලෝකයේ හැමෝගෙම නම් වලට තියෙන දේවල් උවමාරු වෙවි තමයි මේ පවතින්නේ. මේ ස්ථානේ මීට කලින් කාටරයි අයිති වෙලා තියෙන්නේ නැති. එයාට කලින් තව කාටද අයිති වෙලා තියෙන්නේ නැති. එයාගේ කුසලයේ ඉවරයි. ඒ නිසා ඒක කුසලයේ අයිති කෙනාට ඒක අයිති වෙනවා. සමහර අයගේ ඒ කුසලයේ භුක්ති විඳ කාලේ ඉවරයි. ඒ නිසා තවත් කෙනෙකුට ඒක ඉමි වෙනවා. එහෙනම් මේ ලෝකේ කිසිම කෙනෙකුට කිසිම දෙයක් අයිති නැහැ. හැමතැනම තියෙන්නේ උවමාරු වෙන ගනුදෙනුවන්. සංසාරේ හැම නාම රූපයක් හැම වස්තුවක්ම ඒ අයගේ කුසලයට පිනට සාපේක්ෂව අකුසලයට පවට සාපේක්ෂව උවමාරු වෙනවා. එහෙනම් අපි කවුද? අපි හැමෝම తాවකාලික මුරකාරයෝ. අද මේකේ අයිතිකාර මාත්‍රු දෙන්න මේක මුර කරනවා. මේක හොඳට තීන්ත ගාලා මේක හොදලා කරලා නඩත්තු කළා මේක මුර කරනවා. ඒගොල්ලන්ගේ කර්ම ඉවරයි. තව කෙනෙකුට මේක පැවරෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ආය අර මොප් එකයි කොස්සයි අරගෙන ආය ඒගොල්ලෝ මේක නඩත්තු කරනවා. ඒගොල්ලන්ගේ කාලේ වරයි. අනේ මගේ ලොකු පුතාට ඉස්සරහා කැල්ල පිටිපස්ස කැල්ල දුවට කියලා ලියලා තිබ්බාම දැන් ඒගොල්ලොත් කොස්සයි ඉඳලා අරගෙන ඒගොල්ලොත් මේක මුර කරනවා. මේ ලෝකේ හැමතැනම තියෙන්නේ తాවකාලික පරිභෝජනයේ සඳහා අපට ලැබිලා තියෙන නාම රූප අපි මුර කරන එක. මෙන්න මේ ධර්මතාවය දැනගත්තාම අපි මේ ලෝකේ කිසිම නාම රූපයක රැඳෙන්නේ නැහැ. රැඳීමේ අවශ්‍යතාවය අපට ඇති වෙන්නේ නැහැ. මේක දන්නේ නැති නිසාලු අපි ඔප්පු ලියාගෙන මේක මගේ කියලා මට අයිති කියලා මම මේක නඩත්තු කරනවා. අනේ අපි කොච්චර අපේ ජීවිතවල මලගෙවල් වලට ගෙල්ලක්ද? ඒ පෙට්ටියේ ඉන්න මිනිහයාගේ අත දිගහැරලා බලන එක රුපියලක්වත් අතේ නැහැ. එතකොට මේ මිනිහයාට තිබිච්ච ගෙවල් දොරවල් යාන වාහන කෝ ඒවා? ඔක්කොම දාලා ගියේ මල ගෙදරකට ගිහිල්ලා ඒ පෙට්ටියේ නිදාන්න මිනිහයා දැක්කාම අපට තේරෙන්න එපාය අපිටත් මේ ලෝකෙ මොකවත් ගෙනියන්න බෑ. එහෙනම් උදේ ඉඳලා රෑ වෙනකම් පෝසත් වෙන්න මම වේසෙනවා. ඇයි මං දුප්පත් වෙන්න වේසෙන්නේ නැත්තේ? ගෙනියන්න බැරි දේවල් නඩත්තු කරන්නේ ඇයි? අනවශ්‍ය මාංශයක් පීඩාවක් විඳින්නේ ඇයි? කුමක් නිසා මගේ මිනිසත් භවය අල්ලන්න බැරි උලන් අල්ලන්න මං වේසෙන්නේ? මේ උලන් අල්ලන්න ධර්ම වේසක් මේක. අපේ මිනිසත් භවය ඇත්තටම අපට ලැබිලා තියෙන රාත්‍රලා පිරිනිවන් පාන්න. ඒ නිසා තමයිලු මේ මිනිසුන්ට ප්‍රසාද බඳලා සෑයීමටපත් වෙන්න බැරි. අම්බ කරලා සෑයීමටපත් වෙන්න බැරි. ගෙවල් දොරවල් හදලා සෑයීමටපත් වෙන්න බැරි. කෑම කන්න නම් අපිට මිනිසත් භවය ලැබුණේ එක බත් පාර්සල කෑම සෑයීමටපත් වෙන්න එපාය. ඇයි දවල්ට බඩගිනිය හැදෙන්නේ? ඇයි රාත්‍රී බඩගිනිය හැදෙන්නේ? එහෙනම් මේක කාලා ඉවර කරන්නත් බෑ. අදලා ඉවර කරන්නත් බෑ. එකතු කරලා ඉවර කරන්නත් බෑ. ඇයි? අපි ඇවිල්ලා ඉන්නේ ඒකට නෙමෙයි. වයසට යන එක අපට නවත්තන්න බැරි නම්, ලෙඩ වෙන එක නවත්තන්නත් බැරි නම්, මරණය විනාඩියකින්වත් අතපසු කරන්නත් අපිට බැරි නම්, මේ ටිකටවත් අපට තේරිලා නැහැ. ඇයි අපි මොකද්ද මේ කරන්නේ කියන එක? අපි මොකද්ද එකක් හොයනවා? මොකද්ද එකක් ලබන්න හදනවා? මොකද්ද එකක් විඳින්න හදනවා? ඒ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසාලු මෙච්චර මාංශ වෙන්නේ. එහෙනම් දාහනේ සැබෑ අර්ථය තමයි අපි මේ ලෝකයේ අත්තරින්න පුරුදු කරනවා. හැම බත්ෙන්දක්ම අපට කතාවක් කියන බලන්න. හැන්දේ බත් තියෙනකොට මගේ පාත්‍රයට වැටුණා, දැන් අනුන්ගේ, දැන් ගන්න බෑ. ඒක ගත්තොත් පාප කර්මයක්. සංඝයාගේ දාන උදුරගත්තා, පාත්‍රයේ තියෙන දානි අවසරේ නැතුව ගත්තා, සංඝයාගේ බත් ටික පැහැරගත්තා, ඕම් කර්මයක් ඇදෙනවා. පුදුම වැඩේ. මගේ අතේ තිබිච්ච වට්ටිය තිනකොට ප්‍රශ්නයක් නැල්ලු, ඇඳ තිනකොට ප්‍රශ්නයක් නැල්ලු, ඇඳෙන් පිටට දැම්ම ගම ප්‍රශ්නයක් ආවලු. මේක නෙමෙයිද මේ ලෝකේ තියෙන හැම තැනම තියෙන ප්‍රශ්නය? එහෙනම් අද ලෝකේ අපට මේ ධර්මතාවය තේරුම් ගන්න මෙච්චර කාලයක් ගියා. අපි මේ සංසාරේ ඇවිද ඇවිද මෙච්චර කාලයක් මාංශුනේ මේක තේරුම් ගන්න බැරුව තමයි. මගේ දරුවෝ කියලා කියනවා, මගේ භාර්යාව කියලා කියනවා, මගේ දේපොළ කියලා කියනවා. මට මමවත් නැතිකොට මට මොන භාර්යාවක්ද දරුවෙක්ද? කවුරුත් කාටවත් තීට වෙන්න බෑ. එහෙමනම් මගේ කකුල් අමාරු පුතාට ගන්න බැරිය? මගේ ඉසේකක් නැයි දුවට ගන්න බැරිය? මගේ මරණාසන්න මොහොතේ මගේ භාර්යාවට පුළුවන් නේ මාසයක් දෙකක් එයාගේ ආයුෂ මට දෙන්න? එහෙම දෙන්න බෑ. මේ ලෝකේ කාටවත් තීට වෙන්න බෑ. අපට තියෙන එකම පීඨ තමයි අපි වඩාගත් කුසලය. එහෙම නැත්නම් අපි ආරක්ෂා කරපු ධර්මය. මේ මත ජීවත් වෙන හැම මොහොතක් ගානේ කිසිම සත්‍යයකට හිංසා නොකර පීඩා නොකර ජීවත් වෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. මට රිදෙනවා නම් අනිත් අයට රිදෙනවා කියන එක මම තේරුම් ගන්න ඕනේ. මම මැරෙනවා නම් අනිත් අයත් මැරෙනවා, ඒක දැනගන්න ඕනේ. මම අකමැති නිඳා ලබන්න, එහෙනම් මම අනිත් අය නිඳා නොකර ඉන්න දැනගන්න ඕනේ. මම සන්තෝෂයෙන් ඉන්න කැමැති, අනිත් අයගේ සන්තෝෂයට බාධා නොකර ඉන්න දක්ෂ වෙන්න ඕනේ. මේ ටිකවත් තේරුම් ගන්න බැරි නම් මටත් සත්‍යයකටත් වෙනසක් නැහැ. දානෙ අපට විශාල ධර්මතාවයක් දේශනා කරනවා. ඒ තමයිලු අපි සතුව තියෙන දේ එක තප්පරයට අන්සතු වෙනවා. අපේ හයිති අපට හයිමි වෙනවා. ඒක නැවත ගන්න බැරිලු. ඒ වගේ තමයි මේ ගෙවල් දොරවල් හැම එකක්ම. කුසලයේ ඉවර නම් ඊළඟ 24 මේ ඔක්කොම අනුන්ගේ. විනකත්ය මේකට පදිංචියලා අපි නවාතැන් ගත්ත කට්ටිය විනකත්ය නවාතැන් අරන් අපිට මොකවත් කරන්න බෑ. අර අතේ තිබිච්ච බත්තික පාත්‍රයට වැටුණා වාගේ ඒවා දැන් හනුන්ගේ. ඒ කාලේ අපේ සීයාගේ අර කාලේ අපේ මුත්තගේ කියලා අපි කිය කිය හිටියට මේවා එකක්වත් දැන් අපේ නෙමෙයි. ඒවා වෙනස් වෙලා ඒවා අනුන්ට අයිති වෙලා. මේ දානේ අපට විශාල ගැඹුරු පාඩමක් උගන්වනවා. මේ ලෝකයේ කිසිම දෙයක් කිසිම කෙනෙකුට අයිති නැහැ. తాවකාලික මුරකාරයෝ తాවකාලික පරිභෝජනය සඳහා පමණයි පාවිච්චි කරලා තියලා යනවා අපි. අර රෙන්ට් එකට ගන්න බඩමුට්ටු පැයට මෙච්චරයි දවසට මෙච්චරයි කියලා ඒ සැකලීම ගාලා ඉවර වෙලා අපි ආයෙ ගලවලා දෙන්න ඕනේ. ඒක කටි අරන් යනවා. తాවකාලිකයි. මේ කය తాවකාලිකයි. අපි සන්තක සියලු දේම తాවකාලිකයි. මේක මේ දානෙ අපට උගන්වනවා. සංගේ ඉදින්නම් අනසතිය කියලා කියන කාරණාව තුළ මෙන්න මේ දානි අපි ආයෝජනය කරනකොට අන්සතු කරනකොට ඒක ප්‍රතිඵල ලැබෙන ක්‍රමවේද හටක් තියෙනවා. ඒක තමයි ලෝ අර පුදුජන කෙනාට දෙනවට වඩා සෝතාපන්න මාර්ගේ ඉන්න කෙනාට දෙනාම ආනිසංස වැඩි. සෝතාපන්න මාර්ගේ ඉන්න කෙනාට වඩා ඵලේ ඉන්න කෙනාට දුන්නාම ආනිසංස වැඩි. මේ විදිහට රාතන් වහන්සේ දක්වාම ආනිසංස ප්‍රමාණිකූලව ඉහළට වැඩි වෙගෙන යනවා. එහෙනම් අපි දෙන දාණය වළඳන උත්තමයා මොනතරම් පාරමී පිරිච්ච බෝධිසත්වෙක්ද, මොනතරම් මාර්ගඵල නිවන් අවබෝධ කරපු කෙනෙක්ද, ඒකට සාපේක්ෂවයි අපේ දාණය ආනිසංස තීරණය වෙන්නේ. එහෙම නැතුව ව්‍යංජන 40ක් තිබුණාය හෙලිකොප්ටර් වලින් ගෙනල්ලා අපි පැන් පූජා කළාය කියලා එහෙම ආනිසංස ලැබෙන්නේ නැහැ. සමහර විට දුන්නේ පරිප්පු ටිකක් වෙන්න පුළුවන්. හැබැයි ගත්තේ පාරමී පුරුණ බෝධිසත්වෙක් නම් ඒක ආනිසංස මේ ලෝකේ කාලා ඉවර කරන්න බෑ. සමහර විට කවුපි ටිකක් නම් පූජා කළේ ගත්තේ රාතෙක් නම් ඒකේ ආනිසංස දිව්‍ය ලෝකවලවත් ගෙවලා ඉවර කරන්න බෑ. ඒ තරම් එක මහත්ඵලයි ආනිසංසයි. ගන්න කෙනාට දෙන කෙනාට සාපේක්ෂව තීරණය වෙන ධර්මතාවයක් ඒ කුසලයේ ප්‍රමාණය, පිනේ ප්‍රමාණය. එහෙනම් අද දවසේ අපේ සන්තක වස්තුව ධනෙ වියපෑදම් කරලා ඒක දානමය පූජනීය වස්තුවක් වශයෙන් සකස් කරලා ආර්ය මහා සංඝරත්නයට පූජා කරලා විශාල ආනිසංසදායක කුසලයක් ඉෂ්ට සිද්ධ කරගත්තා.